ඔබලාගේ විෂය නිර්දේශයේ දෙවන පාඩම කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දේශගුණික සාධකවල බලපෑම. ළමයි, අපි අහලා තිනවා කාලගුණය සහ දේශගුණය කියලා වචන දෙකක්. දැන් අද දවසේ කාලගුණ වார்த்தාව දේශගුණ වார்த்தාව නෙවෙයි. අද දවසේ, එතකොට අපි හෙටත් ප්‍රකාශ කරනවා ඊළඟ දවසේ කාලගුණ වார்த்தාව. දවසින් දවස ප්‍රකාශ කරන වார்த்தාවක් තමයි මේ කාලගුණ වார்த்தාව කියලා කියන්නේ. හැබැයි දරුවනේ, ඔයාලා අහලා තිනවද දේශගුණ වார்த்தාව කියලා එකක් රූපවාහිනියේ හෝ ගුවන් විදුලියේ හෝ ප්‍රවෘත්ති විකාශය අතරතුරදී ප්‍රචාරය කරනවා? නෑ නේද? දේශගුණ වார்த்தාව කියන එකක් අපි අහලා නැහැ. එහෙනම් අපි බලමු කාලගුණය සහ දේශගුණය කියන වචන දෙකේ මේ පොඩි තියෙන වෙනස්කම් දෙක මොකද්ද කියලා. අපි යම් පොඩි හැඳින්වීමක් කරන්න කාලගුණය කියන්නේ මොකද්ද කියලා. ළමයි, කාලගුණය කියන එක අපි අර්ථ දක්වනවා කෙටි කාලයක් තුළ කුඩා ප්‍රදේශයක වායුගෝලයේ පවතින දෛනික ස්වභාවය කියලා. කෙටි කාලයක් තුළ කුඩා ප්‍රදේශයක වායුගෝලයේ පවතින දෛනික හැසිරීම නැත්තම් ස්වභාවය කාලගුණයයි. ඒකේ අනිත් පැත්ත තමයි දේශගුණය. දිගු කාලයක් තුළ විශාල ප්‍රදේශයක වායුගෝලීය හැසිරීම තමයි අපි දේශගුණය කියලා කියන්නේ. දිගු කාලයක් තුළ විශාල ප්‍රදේශයක වායුගෝලීය හැසිරීම. ළමයි, කාලගුණය කියන එක මනින්නේ දවසින් දවස. අද කාලගුණය, හෙට කාලගුණය, අනිද්දා කාලගුණය, අන්න අපිව වාර්තා තියාගෙන ඉන්නවා. දේශගුණය කියන එක මනින්නේ දවසින් දවස නෙවෙයි ළමයි. දේශගුණය කියන එක මනින්නේ ඔයාලා හිතන්නේ කොච්චර කාලයක් ගියාට පස්සේද? සතියක්? නැහැ. දෙකක්? නැහැ. මාසයක්? නැහැ. අවුරුද්දක්? නැහැ. අවුරුදු 10ක්? නැහැ. අවුරුදු 20ක්? නැහැ. අවුරුදු අඩුම 30ක්වත් යන්න ඕන ළමයි දේශගුණික සාධකයන් කොහොමද කියලා සාමාන්‍ය අගයකට ගන්න. ඒ කියන්නේ දේශගුණයේ පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් වார்த்தාවක් ගන්න පුළුවන් වෙන්නේ අඩුම කාලගුණික සාධක අවුරුදු 30ක්වත් පරීක්ෂා කරලා ඒ වගේ දත්ත අරන් ගණනය කරාට පස්සේ තමයි දේශගුණයේ පිළිබඳව අපිට වார்த்தාවක් ගන්න පුළුවන් වෙන්නේ. ළමයි, අපි දන්නවා දිනපතා කාලගුණික වார்த்தාව රූපවාහිනී වේවා ගුවන් විදුලි වේවා ප්‍රවෘත්ති විකාශයේ අවසානයේදී ප්‍රචාරය කරනවා. මේ ප්‍රචාරය කරන වார்த்தාවට අවශ්‍ය දත්ත සපයන්නේ කවුද? ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා කෘෂි කාලගුණික මධ්‍යස්ථාන කියලා දෙයක්. මේ කෘෂි කාලගුණික මධ්‍යස්ථානවල තැම්පත් කරලා තියෙනවා, ස්ථානගත කරලා තියෙනවා කාලගුණික සාධක මනින උපකරණ. මේ උපකරණ වලින් ගන්න දත්ත තමයි කොළඹ තියෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගිහින් ඒකෙදි සකසුරුවම් කරලා අන්තිම රිපෝට් එක, වෙදර් රිපෝට් එක, කාලගුණික වார்த்தාව ජනමාධ්‍ය හරහා මිනිසුන්ට ප්‍රචාරය කරන්නේ. එහෙනම් අපේ රටේ කාලගුණය පිළිබඳව වග කියන ආයතනය තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. ළමයි, දැන් අපි යන් පාඩමට. කාලගුණය කතා කරද්දී අපි ඉගෙන ගන්න ඕන ළමයි කාලගුණය කියන එක මිනුම් කරනවා සාධක පහක් ඔස්සේ. මෙව්වට අපි කියනවා කාලගුණික සාධක. මොනවද කියන්නේ කාලගුණික සාධක? ප්‍රධාන කාලගුණික සාධක පහයි. වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ, ආර්ද්‍රතාවය. වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ, ආර්ද්‍රතාවය. මෙන්න ළමයි ප්‍රධාන කාලගුණික සාධක පහ. මේවා සියල්ල තිබෙන්නේ අපි මේ ගිලිල ඉන්න වායුගෝලයේ තුලමයි. මේ වායුගෝලයේදී මේ වාගේ අපගමණයන් වීම, කියන්නේ සමහර සාධක අඩුවීම, සමහර සාධක වැඩිවීම නිසා අන්න කාලගුණ විපර්යාස හටගන්නවා. මේ විපර්යාසයන් තමයි ඔන්න ඔය කියන උපකරණ වලින් මනින්නේ. මෙන්න මේ උපකරණ ගැන අපි දැන් කතා කරමු. ළමයි ඇයි අපිට කාලගුණය කියන එක වැදගත් වන්නේ? කාලගුණ වார்த்தාවක් අපිට වැදගත් වන්නේ ඇයි? මං ඇහුවොත් ඔයාලා දෙයි උත්තරේ. කෘෂිකාර්මික කටයුතු වලට, විශේෂයෙන් වීවගාවට, බීම සකසන්ට, පැල සංස්ථාපනය කරන්නට, අස්වනු ලෙලන්ට, මෙන්න මේ වගේ භෝග වගාවේ එන සීළු කෘෂිකාර්මික කටයුතු වලදී අපිට දැන ගැනීම වටිනවා. කාලගුණය කියන සාධකය, කාලගුණ වார்த்தාව. ඒ වගේමයි අපේ මුහුදුබඩ ප්‍රදේශවල ඉන්නවා අපේ රටේ කෘෂිකාර්මිකයන්ට සුවිශේෂී දායකත්වයක් දක්වන ධීවර ප්‍රජාව. මේ ධීවරයන් මුහුදු යාමට පෙර සවන් දෙනවා ගුවන් විදුලියට, රූපවාහිනියට, හෙට දවසේ කාලගුණ පුරවකතනිය මොකද්ද කියලා අහන්න. කාලගුණික පුරවකතනිය නරක් වුණොත්, ඒක අවාසිදායක වුණොත්, අන්න යාලා ධීවරයන් මුහුදු යාමෙන් වළකී සිටිනවා. ධීවරයන්ට වැදගත් වෙනවා. ඒ වගේම ලංකාවේ ගොවිලිත හදන්න, කෘෂිකර්මලිත හදන්න දෙන්න මේ කාලගුණික පුරවකතනියන් අපිට උපකාරී වෙනවා. මේ කාලගුණික වார்த்தාවන්ගෙන් තමයි මේ කාලගුණික පුරවකතනියන් ගන්න පුළුවන් වෙන්නේ. ළමයි, වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ, ආර්ද්‍රතාවය දෙන්න කාලගුණික සාධක පහ දැන් අපි යන් මෙව්වා වෙන වෙනම පරීක්ෂා කරන්ඩ, මෙව්ව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා එබිල බලන්ඩ. වර්ෂාපතනය, රේන්ෆෝල්. ළමයි, වර්ෂාව මේ දවස්වල ඔයාලා මූණ දෙන සත්‍ය අත්දැකීම. වර්ෂාව ඔබත් මමත්. මොකද මේ වර්ෂාව කියන්නේ? ජලය වලාකුළු වල සිට මිලිමීටර් එකත් තුනත් අතර විස්කම්බයෙන් යුක්තව පොළවට පතිත වීමේ ක්‍රියාවලියට තමයි වර්ෂාව කියලා කියන්නේ. එතකොට මොකද දරුවනේ මේ වර්ෂාපතනය කියලා කියන්නේ? යම් ප්‍රදේශයකට ලැබෙන වර්ෂාව, ඒකේ ප්‍රමාණය මැනලා උසක් ලෙසට දැක්වීම තමයි වර්ෂාපතනය කියලා කියන්නේ. යම් ප්‍රදේශයකට ලැබෙන වර්ෂාව මැනලා උසක් ලෙසට දැක්වීමයි වර්ෂාපතනය කියලා කියන්නේ. දැන් මේ වර්ෂාපතනය කියන කාලගුණික සාධකයේ මනින්ද කුසි කාලගුණික මධ්‍යස්ථානවල තැම්පත් කරලා තියෙනවා උපකරණයක්. වර්ෂාපතනය මනින උපකරණය. මොකද උපකරණය? වර්ෂාමානය, රේන් ගේජ් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. වර්ෂාමානය මේ උපකරණය ළමයි ආකාර දෙකක් තියෙනවා. සරල වර්ෂාමානය සහ ස්වංක්‍රීය වර්ෂාමානය. අපි සරල වර්ෂාමානයට කියනවා සටහන් නොවන වර්ෂාමානය කියලා. ස්වංක්‍රීය වර්ෂාමානයට කියනවා සටහන් වන වර්ෂාමානය කියලා. ළමයි, මේ වර්ෂාපතනය කියන එක පරිමාවක් විදිහට තමයි ඔයාලගේ හිතට එන්නේ. නමුත් පරිමාවක් විදිහට නෙවෙයි මේ වර්ෂාපතනය මනින්නේ. උසක් විදිහට, මිලිමීටර් උසක් විදිහට තමයි වර්ෂාපතනය කියන එක මිනුම් කරන්නේ. එහෙනම් වර්ෂාපතනය මනින ඒකකය මිලිමීටර්. ළමයි, සරල වර්ෂාමානය හදන්න හරි ලේසි. ඔයාලා පොඩි කාලෙත් හදලා ඇති. මතකද ඔයාලා බීම බෝතලයක් දෙකට මැදින් කපලා ඒකේ මූඩිය තියෙන පැත්ත බෝතලේ අනිත් පැත්තට සවි කරලා අලවලා වැස්ස වහින වෙලාවක මිදුලෙන් තිබ්බා. අන්න එතකොට ඒක පුණිලයක් වෙලා පුණිලයේ ඇතුලෙන් වර්ෂාමානයකට වතුර පිරෙනවා. ඒක තමයි ඔයාලා පොඩි කාලේ හදපු වර්ෂාමානය. මේකම තමයි වැඩි දියුණු කරලා aran තියෙන්නේ කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන කෘෂි කාලගුණික මධ්‍යස්ථානවල සරල වර්ෂාමානය හදන්න. සරල වර්ෂාමානයේ කොටස් හතරක් තියෙනවා. බාහිර සිලින්ඩරය, අභ්‍යන්තර සිලින්ඩරය, පුනීලය, මිනුම් සරාව. බාහිර සිලින්ඩරය, අභ්‍යන්තර සිලින්ඩරය, පුනීලය, මිනුම් සරාව. මෙන්න සරල වර්ෂාමානයේ තියෙන කොටස් හතර. හැබැයි ළමයි, සංකීර්ණ වර්ෂාමානය, ස්වංක්‍රීය වර්ෂාමානය, සටහන් වන වර්ෂාමානය, මෙන්න මේ නම් වලින් හඳුන්වන වර්ෂාමානය සරල වර්ෂාමානයට වඩා ටිකක් වෙනස්, වැඩි දියුණු කරපු එකක්. මේකේ තියෙන්නේ ප්‍රස්ථාර කඩදාසියක් පැය 24ක් ලකුණු කරපු. මේ ප්‍රස්ථාර කඩදාසියට සම්බන්ධ කරලා තියෙනවා වර්ෂාමානයක් මේ වර්ෂාමානට සම්බන්ධ කරලා තියෙනවා ඉපිලුමක්. මේ ඉපිලුමට සම්බන්ධ කරලා තියෙනවා පැන්සලක්. මොකද වෙන්න වහිනකොට වර්ෂාමානයට වතුර පිරෙනවා. වතුර පිරෙනකොට වර්ෂාමානයට සම්බන්ධ කරලා තියෙන ඉපිලුම එසවෙනවා. ඉපිලුමට සම්බන්ධ කරලා තියෙනවා පැන්සල. ඉපිලුම එසවෙනකොට පැන්සලත් එසවෙනවා. පැන්සලේ තුඩ සම්බන්ධ කරලා තියෙනවා ප්‍රස්ථාර කඩදාසියට. අන්න දැන් පැන්සලේ ගමනය අනුව ප්‍රස්ථාර කඩදාසිය ඇඳෙනවා. හැබැයි මේ ප්‍රස්ථාර කඩදාසිය නිශ්චල කඩදාසියක් නෙවෙයි. මේ ප්‍රස්ථාර කඩදාසිය සම්බන්ධ කරලා තියෙන්නේ සිලින්ඩරයකට. සිලින්ඩරයක් වටේ අලවල තමයි මේක තියෙන්නේ. මේ අලවප සිලින්ඩරේ ටික ටික කැරකෙනවා. දිනකට වරක්, පැය 24කට වරක් අන්න කැරකෙනවා. කැරකෙනකොට අර පැන්සලෙන් අඳින එක ප්‍රස්ථාර කඩදාසියේ දිග රේඛාවක් විදියට තමයි සටහන් වන්නේ. මෙන්න මේක තමයි ස්වංක්‍රීය වර්ෂාමානයේ අපි සටහන් වෙනවා කියලා කියන්නේ. සටහන් වන වර්ෂාමානය ඒක කාලයක් ඇතුළත ලැබුණු ජල ප්‍රමාණය, වැස්ස ප්‍රමාණය මේකෙන් අපිට මනින්න පුළුවන්. කොච්චර තීව්‍රතාවයෙන් යුක්තව වැස්සද කියලත් අපි මේකේ මනින්න පුළුවන්. නමුත් ළමයි සරල වර්ෂාමානයේදී ඒ පහසුකම් නැහැ. සරල වර්ෂාමානයේදී අපිට පුළුවන්නේ ඒකක කාලයක් ඇතුළතදී ලැබුණු සමස්ත වර්ෂාව මිලිමීටර් උසක් විදියට ගණනය කරන්න පමණයි. ළමයි මේ වර්ෂාව කියනකොට අපේ රටේ තිබෙනවා වර්ෂාපතන චක්‍රයක්. වර්ෂාපතන රිද්මය කියලා කියනවා, වර්ෂාපතන රජයනය කියලා කියනවා. මේ මොන නම් මුලින් හැඳුන්වත් මේකට අපි කියනවා වර්ෂාපතන චක්‍රය කියලා. මේ චක්‍රයට අනුව තමයි ළමයි අපේ රටේ වර්ෂාපතන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ චක්‍රය පටන් ගන්නේ අන්තර් මෝසම් කියන ක්‍රියාවලියෙන්. මාර්තු අප්‍රේල් අපි කියනවා ලංකාවට වැස්ස ලැබෙන්නේ, වර්ෂාව ලැබෙන්නේ අන්තර් මෝසම් කියන ක්‍රියාවලියේ සිද්ධ වීමෙන්. අපි ඒකට කියනවා අන්තර් මෝසම් 1. අන්තර් මෝසම කියන ක්‍රියාවලිය වර්ෂාපතන ආකාරය ඉවරුණාට පස්සේ අන්න එනවා මෝසම් වර්ෂාපතනය. ඒක එන්නේ මැයි මාසයේ ඉඳන් අගෝස්තු මාසයේ වෙනකම්. එහෙනම් මේ ගත කරන්නේ අපි මේ දිනවල ලංකාව පුරා තෙත් කලාපයට වැස්ස ලැබෙන්නේ වෙන්න මේ මෝසම් වර්ෂාපතනය. මොකද්ද මේ මෝසම? නිරිත දිග මෝසම. මැයි මාසයේ ඉඳන් අගෝස්තු මාසයේ වෙනකම්. ඊට පස්සේ එනවා සැප්තැම්බර්, ඔක්තෝබර්, අන්න නොවැම්බර් මාසයේ වෙනකොට ආයසරයක් මේ නිරිත දිග මෝසම ඉවර වෙලා තවත් අන්තර් මෝසමක් එනවා. මේකට අපි කියනවා දෙවෙනි අන්තර් මෝසම. එතකොට අපි එකක් පහු කරා, පළමු අන්තර් මෝසම, ඊට පස්සේ ආවා නිරිත දිග මෝසම, දැන් ආවා දෙවෙනි අන්තර් මෝසම. මේ මෝසමේ ඉවරුණාට පස්සේ අන්න එනවා දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මේ කියන මාසවලදී ඊසාන දිග මෝසම කියන මෝසම් වර්ෂාපතන ආකාරය. එතකොට අපේ රටේ වර්ෂාපතන චක්‍රය සිද්ධ වෙන්නේ පළමු අන්තර් මෝසම නිරිත දිග මෝසම, දෙවන අන්තර් මෝසම ඊසාන දිග මෝසම. ආයම පළමු අන්තර් මෝසම නිරිත දිග මෝසම, දෙවන අන්තර් මෝසම ඊසාන දිග මෝසම. මෙන්න මේ ආකාරයෙන් වැස්ස ලැබෙන ක්‍රියාවලිය චක්‍රීයව සිද්ධ වෙනවා වසර පුරා, වසර ගණනක් පුරා. මේක තමයි අපේ රටේ වර්ෂාපතන චක්‍රය කියලා කියන්නේ. ළමයි අන්තර් මෝසමට අපි සංවහන වර්ෂාව කියලා, අන්තර් මෝසම් වර්ෂාවට සංවහන වර්ෂාව කියලාත් අපි කියනවා. ළමයි අඩු උනත් බැනුම් අහනවා, වැඩි උනත් බැනුම් අහනවා. මොකද්ද? වැස්ස වර්ෂාපතනයේ. අපි බලමු මේ වර්ෂාපතන නිසා ලංකාවේ කෘෂිකර්මාන්තයට මොනවද කරන බලපෑම කියලා. ජෛව ගෝලයට, පසට, ජීවීන්ට මොනවද තියෙන බලපෑම කියලා. වෙන්න හිතකර බලපෑම් මොනවද? බීම සැකසීමට, බීජ ප්‍රරෝහණයට, පැළ වර්ධනයට. වෙන්න ලංකාවේ වර්ෂාපතනයෙන් කෘෂිකර්මාන්තයේ තියෙන හිතකර බලපෑම් මොනවද? මේ වර්ෂ නිසා තියෙන අහිතකර බලපෑම්. අහිතකර බලපෑම්. මතක් කරන්න බලන්න. භෝග කුණු වෙනවා. මුල් කුණු වෙනවා. අධික වැස්ස නිසා පරාග සීදී යනවා. ගම් වතුර තත්ත්වය ඇති වෙනවා. අන්න එතකොට ගොවිබිම් විනාශ වෙනවා. මේ දවස්වල රූපවාහිනී ප්‍රවෘත්ති බලනවා නම් අන්න ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ගම් වතුර තත්ත්වය ඇති වෙලා ගොවිබිම් විනාශ වෙලා වර්ෂාපතනයේ අහිතකර බලපෑම. ධාන්‍යවල කරලේදීම ධාන්‍ය පැලවෙනවා, ප්‍රරෝහණය වෙනවා. පළතුරුවල රසය අඩු වෙනවා. පාංශු කාදනය සිද්ධ වෙනවා. දෙන්න වර්ෂාපතනයේ අහිතකර බලපෑම. ළමයි, එහෙනම් අපි කෙටියෙන් ඉගෙන ගත්තා වර්ෂාපතනය කියන පරිසර සාධකය ගැන, කාලගුණික සාධකය ගැන. අපි යන් දෙවෙනි සාධකය බලන්න. වර්ෂාපතනය ළඟින් උෂ්ණත්වය. ළමයි, යම්කිසි ස්ථානයක තිබෙන උණුසුම් බව හෝ සිසිල් බවට අපි කියනවා තාපය කියලා. අපේ ජීවත් වෙන පෘථිවියේ ප්‍රධාන තාප ප්‍රභවය මොකද්ද කියලා ඔයාලගෙන් ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ සූර්යයා. සූර්යයා තමයි අපේ ජීවත් වෙන පෘථිවියේ ප්‍රධාන තාප ප්‍රභවය. උෂ්ණත්වය ලබා දෙන්නේ සූර්යයා. ළමයි, මේ උෂ්ණත්වය කියන පරිසර සාධකෙත් භෝග වගාවේදී වැදගත් වෙනවා. අපි බලමු කොහොමද වැදගත් වෙන්නේ කියලා. කුසී කාලගුණික මධ්‍යස්ථානයක මේ උෂ්ණත්වය කියන සාධකේ විවිධාකාරයෙන් මිනුම් කරනවා. මේ මිනුම් කරන්නට උපකරණ තියෙනවා. මිනුම් කරන මෙන්න මෙහෙම. දිනයේ සාමාන්‍ය උෂ්ණත්වය. මේක මිනුම් කරන උපකරණය තමයි සාමාන්‍ය උෂ්ණත්ව මානය. තව ක්‍රමයකට මිනුම් කරනවා ළමයි, දිනයේ උපරිම උෂ්ණත්වය. අද දවසේ තිබ්බ උපරිම උෂ්ණත්වය. මේක මිනුම් කරන්න ගන්න කාලගුණික උපකරණය තමයි උපරිම උෂ්ණත්ව මානය. ඊළඟ එක දිනයේ අවම උෂ්ණත්වය. අද දවසේ තිබ්බ අඩුම උෂ්ණත්වය කීයද? මේක මිනුම් කරන්න ගන්න උපකරණය තමයි අවම උෂ්ණත්ව මානය. ඒ විතරක් නෙවෙයි ළමයි, වායුගෝලයේ පමණක් නෙවෙයි, පසේ තියෙන උෂ්ණත්වයත් මිනුම් කරන්න උෂ්ණත්ව මානයක් තියෙනවා. මේකට කියනවා අපි භූ උෂ්ණත්ව මානය කියලා. ළමයි, උෂ්ණත්වය කියන එක මිනුම් කරන්නේ උෂ්ණත්ව මාන වලින්. අපි ඉගෙන ගත්ත උෂ්ණත්ව මාන වර්ග හතරක්. දැන් මේ උෂ්ණත්ව මාන වලින් ගන්න මිනුම් සටහන් කරන්නේ ඒකකේ තමයි සෙල්සියස් අංශක හෝ ෆැරන්හයිට්. ළමයි, අපි දන්නවා අපි දූපතක්, අපේ ශ්‍රී ලංකාව දූපතක්. මේ ශ්‍රී ලංකාව අපි ජීවත් වෙන මේ රටේ උෂ්ණත්වය ගත්තොත් හැම තැනම තියෙන එක සමාන උෂ්ණත්වයක්ද? නෑ, තැනින් තැනට උෂ්ණත්වය වෙනස්. කිසියම් ප්‍රදේශයක උෂ්ණත්වය තීරණය කරන සාධක කීපයක් තියෙනවා. අපි බලමුද මොනවද ඒ තියෙන්නේ කියලා. ළමයි, ප්‍රදේශයේ වනගහණය වැඩි නම් ඒ ප්‍රදේශයේ උෂ්ණත්වය අඩුයිද වැඩිද? අඩුයි. පළමු සාධකේ ප්‍රදේශයේ පැතිරී පවතින වනගහණය උෂ්ණත්වය අඩු වැඩි වීම තීරණය කරන පළමු සාධකේ. දෙවෙනි එක මුහුදේ සිට ඇති දුර. මධ්‍යම පළාත තියෙන්නේ මුහුදේ සිට දුරින්. අපි වෙරළබඩ කලාපය තියෙන්නේ මුහුදට ආසන්නය. ජල වාෂ්ප ප්‍රමාණය මුහුදේ ආසන්නය නිසා වැඩි. එම නිසා මුහුදෙන් ළඟට ළඟට එන්න එන්න උෂ්ණත්වය කියන එක අඩු වෙනවා. දෙවෙනි සාධකේ. තුන්වෙනි එක උච්චත්වය. යම්කිසි ලක්ෂයකට මුහුදු මට්ටමේ සිට ඇති සිරස් උස උච්චත්වය වෙරළබඩ ප්‍රදේශයට වඩා ළමයි මධ්‍යම කඳුකරයට එනකොට උච්චත්වය වැඩි. අන්න මුහුදු මට්ටමේ සිට තියෙන මීටර ගන්න චුට්ට චුට්ට වැඩි වෙනවා. වැඩි වෙනකොට උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු වෙනවද වැඩි වෙනවද? උෂ්ණත්වය අඩු වෙනවා. මේකට අපි කියනවා පතන ශීඝ්‍රතාවය කියලා. යම්කිසි ලක්ෂයකට මුහුදු මට්ටමේ සිට ඇති උස වැඩි වෙන්න උෂ්ණත්වය කියන සාධකේ අඩු වෙනවා. පතන ශීඝ්‍රතාවය සාමාන්‍යයෙන් මීටර් 100ක් ඉහළට යනකොට සෙල්සියස් අංශක බිංදුවයි දසම හයයි හතරක උෂ්ණත්ව ප්‍රමාණයක් අඩු වෙනවා. මේක තමයි අපේ පතන ශීඝ්‍රතාවය කියලා හඳුන්වන්නේ උච්චත්වය. තව සාධකයක්, අභ්‍යන්තර ජලාශවල පිහිටීම. අපේ රට වියලි කලාපයේ විශේෂයෙන්ම අභ්‍යන්තර මිරිදිය ජලාශ බොහොම ප්‍රමාණයක් තියෙනවා. බලන්න මේ ජලාශයක් ආසන්නයට ගියාම සීතලයිද රස්නියයිද? ජලාශයේ වාෂ්පීකරණය නිසා, ජල වාෂ්ප නිසා අවට වායුගෝලයේ පැතිරෙලා තියෙනවා. අභ්‍යන්තර ජලාශ පිහිටීම වැඩි නම් අන්න උණුසුම අඩු වෙන්නේ, උණුසුම සමා වෙන්න, උණුසුම වැඩි වෙන්නේ, උණුසුම අඩු වෙනවා. අභ්‍යන්තර ජලාශවල පිහිටීම. හිතන්න මැද පෙරදිග කාන්තාර ප්‍රදේශ අභ්‍යන්තර ජලාශ නැහැ. ඒ නිසා පරිසරය සිසිල් කරන ජල වාෂ්ප කියන සාධකේ නැහැ. අභ්‍යන්තර ජලාශ අඩු වෙන්න පරිසරයේ උෂ්ණත්වය කියන සාධකේ වැඩි වෙනවා. තව සාධකයක්, මිනිස් ක්‍රියා, මානව ක්‍රියා. ගමද නගරද උෂ්ණත්වය වැඩි. නගර කර්මාන්තශාලා වැඩි, ජනගහනය වැඩි, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වැඩි. නමුත් ඒ වගේ සියල්ලේ අනිත් පැත්ත ගමේ පරිසරයේ තියෙනවා. එනිසා මානව ක්‍රියා වැඩි වෙන්න පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න යම්කිසි ප්‍රදේශයක උෂ්ණත්වය තීරණය කරන සාධක. දැන් අපි දෙකක් කතා කරා.